පංචපවදාන ස්කන්ධය සහ පංචස්කන්ධය යන දෙක අතර සම්බන්ධතාවය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම්.
සංකත මබි සංකරොන් තීති සංඛාරා කියලා පොදුවේ විග්‍රහයක් තියෙනවා. සංකත මබි සංකරොන් තීති සංඛාරා. සංකතේ සකස් කරනවා. සංකතේ කියන්නේ කුමක්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ල. කොටින් කියනනම් පංචස්කන්ධය. පංචස්කන්ධේ තොක්කෝම ජාතිය ඇති නිවන හැර. නිර්වාණය පංචස්කන්ධිට ඇතුළේ නැහැ. අනිත් ලෝක ධාතුවට ඇති සියල්ලම පංචස්කන්ධය ඇතුලේ තියෙනවා. පංචස්කන්ධ පංච උපාදාන ස්කන්ධ. එතකොට එතන සංකතං කිව්වේ ඒ පංච උපාදාන ස්කන්ධය. රූපය, වේදනාව, සංඥාව, සංඛාර, විඥාන. එතකොට දැන් එතෙන්දී රූපය කියනකොට කොටස් තියෙනව නේද 28ක්. ඒ වගේම වේදනා, සංඥා, සංඛාර ඔක්කොම විවිධාකාර බෙදින් තියෙනවා. එතකොට එකක් එකක් ගානේ අභිසංකරණයක් තියෙනවා. කවුද අභිසංකරණය කරන්නේ? චේතනාව. චේතනාව තමයි අභිසංකරණය කරන්නේ. චේතනාවේ තියෙනවා අවස්ථා දෙකක්. සහජාත චේතනා, නානාක්ෂණික චේතනා කියලා. සහජාත චේතනා කිව්වේ සිත් 89ම චේතනාව යෙදෙනවා. ਸਰවචිත්ත සාධාරණ චෛසිකයක් නිසා. ඒකෙන් විපාක සංස්කරණය කරන්නේ නැහැ. මතු විපාක සංස්කරණය කරන්නේ 89ම. ওই 89 ඇතුළත තියෙනවා 33. ඒ 33 දෙනා තමයි නානාක්ෂණික චේතනා කියන පදයෙන් ගනු ලැබෙන්නේ. නානාක්ෂණික චේතනා 33යි. ඒ 33 අරුණාම ඉතිරි 56ක් තියෙනවානේ. ඒ 56 තමයි විපාක චේතනා 36යි, ක්‍රියා චේතනා 20යි. ඒ ටික මතු විපාක උපදන දේවල් නෙමෙයි. ක්‍රියාසිත වල චේතනා ක්‍රියා මාත්‍රයි. විපාක සිත් වල චේතනා 36 විපාක මාත්‍රයි. මතු නිපදවන්නේ නැහැ. ඒ හැර අකුසල චේතනා 12ක්, ලෞකික කුසල චේතනා 17ක්, ලෝකෝත්තර මාර්ග කුසල චේතනා 4ක්, එන්නේ 33. එයි මාර්ග කුසල චේතනා 4ක් වෙන් කරන්න ඕනේ. ඒක සසර දික් කරන එකක් නොවන නිසා. මේ සංකතය ස්කන්ධ පහ සසර දික් කරන්න මාර්ග චේතනා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා සසර වලට කියනවා මේ සසර කෙටික නැත්නම් ස්කන්ධ බර බහා තබන චේතනා. ඒතකොට 29යි එන්නේ. ওই 29 දෙනා තමයි රූපස්කන්ධය සකස් කරන්නේ, වේදනාස්කන්ධය සකස් කරන්නේ, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ ඔක්කොම සකස් කරන්නේ මේ චේතනා 29. ඒ කොහොමද වෙන්නේ? දැන් යම් කිසි කෙනෙක් ඇහෙන් වර්ණ රූපයක් දකිනවානේ. ඒ දකින්න චේතනාවක් පහළ වෙනවා. දැන් රූපය, චූපය, චක්සු විඥාන, චක්සු ద్వාරයෙන් දැකීම සඳහා ගන්න ඒ චේතනාව එකට කියන රූප සංචේතන. තේරුණානේ? රූප සංචේතන. ඇහෙන් දැක්ක රූපාර මොනිට පස්සේ සිතින් අරමුණු කරනවා. ඒක රූප සංචේතන. එතකොට සිතින් නැත නැත ඉතින් ඒ ලක්ෂණ බලනවා, නැත්නම් අවලක්ෂණ බලනවා, මොන හරි ඒ රූප වර්ණ රූපයේ තියෙන ආකාරයේ නැත නැත සිතින් නිර්මාණය කරගෙන බලනවා. ඒ තමයි රූප සංචේතන. ඒක සංඛාර. ඊළඟට අපේ මිනිස්යම් ප්‍රිය කරන බොහොම මිහිරි සංගීත හරි ගීත හරි එක්කෝ ස්තුති කතාවක් හරි මොන හරි දෙයක් අහන්න ඕනෑ කන් යොමු කරනවා. ඒ ඇහිීම සඳහා යොමු කරනකොට ඒකට කියන්නේ ශබ්ද සංචේතන. ඊට පස්සේ අහලා මනෝද්වාරයෙන් නැවත නැවත මේක හිතර ගන්නවා. ඒක ශබ්ද සංචේතන. ශබ්දය අරමුණු කරගෙන. ඔය වගේම මේ ප්‍රණීත සුවඳක්, මිහිරි සුවඳක් අරමුණු කරනකොට චේතනාව ගන්ධ සංචේතන. ඒ නිසා නැවත නැවත ගන්ධාග්‍රහණය සඳහා සිත් පහළ කරගන්නවා. ගන්ධයේ හිතින් ඉඳිමින්. ඒ වගේම රස. දිවෙන් ගන්න රස අරමුණ ඒ රස විඳ ගැනීම චේතනාව රස සංචේතනාව ඒ අරමුණු කරගෙන මනෝද්වාරයෙන් නැවත නැවත රස වින්දනය කරනවා අරමුණු කරනවා තණ්හා කරනවා ඒ වගේම කායික ස්පර්ශ වශයෙන් තුනක් තියෙනවා පඨවි තේජෝ වායෝ එතකොට පඨවි ධාතුවේ තියෙනවානේ ලක්ෂණ හයක් තද ගති මෘදු ගති බර ගති සැහැල්ලු ගති ගොරෝසු ගති සිනිඳු ගති එයින් තම ප්‍රේකරණ ඒ ස්පර්ශය අරමුණු කරන්න චේතනාවක් පහළ වෙනවා පොට්ටබ්බ චේතනාව ඒ වගේ පොට්ටබ්බ සංචේතනාව ඒ වගේම තේජෝ පඨවි තේජෝ තේජෝ කියන්නේ සිසිලස උණුසුම ඔය දෙක සඳහා සිත පහළ වෙන චේතනාව ඒකත් පොට්ටබ්බ සංචේතනාව ඊළඟට සෙලවෙන ගතිය වායෝ සෙලවෙන ගතිය පිම්බෙන ගතිය ඒ අරමුණ ගැනීම කරනකොට ඒකත් පොට්ටබ්බ සංචේතනය. ඒ තුන නැවත නැවත හිතින් ගන්නකොට ඒත් පොට්ටබ්බ සංචේතනය. ඊළඟට සිතින්ම මවා ගන්න දේවල් තියෙනවා. සිතින්ම විතර්ක කරනවා යම් යම් දේවල්. ඒ සම්බන්ධව යෙදෙන චේතනාව ධම්ම සංචේතනය. එතකොට නැවත නැවත සිතින් වඩමින් ඒ සංස්කාර වර්ධනය කරගන්නවා. ඉතින් දැන් මේ සංඛාර සබ්බ සංඛාර සමතෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තන නිවනට නම සබ්බ සංඛාර සමතෝ ලෝකේහි ස්කන්ධ පංචකයේ තියෙන තාක්ම මේ සංස්කාර තමයි වර්ධනය කරුන් ලබන්නේ පහල කරනවා වර්ධනය කරනවා ඒවැ නැවත නැවත ප්‍රතිඵල විඳිනිය කරනවා දැන් අපි ඇහෙන් රූප දැකලා ඒවල් නැවත නැවත උපදවා ගන්න කුසල්ද කරනවා අකුසල්ද කරනවා කණේ ශබ්දහලා ඒවා නැවත නැවත වින්දනය කරන්න කුසල්ද කරනවා අකුසල්ද කරනවා ඔය වාගේ දොරටු හයේම තියෙන ඒ අරමුණු නිමිති කරගෙන කුසල්ද කරනවා අකුසල්ද කරනවා අන්න අபிසංකරණය කරන හැටි අபிසංකරණය කරනවා ඉතින් මේ විදිහට බැලුවාම මේ චේතනාව කියන එක ditth ක්‍රියාකාරීත්වයක් ඇති කරගන්නවා ditth ක්‍රියාකාරීත්වය මොකද්ද ditth ක්‍රියාකාරීත්වය කියන්නේ තමන් එකට උපදනා චිත්තචෛසිකයන් සම්පින්දණය කරනවා සකස් කරනවා මතුමතු භවයන්හි සැප දුක් විපාක දීමේ ශක්තිය නිපදවනවා මේක තමයි සංස්කාර ස්වභාවය මේක අවිජ්ජා පත්‍ය සංඛාරා කියන පදයෙන් ගැනින්නෙත් ওই ටිකමයි අවිජ්ජා පත්‍ය සංඛාර කියන්නේ මේ සංඛාර පහළ වෙන්න හේතුව අபிසංකරණය කරන්න හේතුව නොදන්නකම අනිච්ච දුක්ඛ අනාත දන්නේ නැහැ නාම රූප දන්නේ නැහැ ස්කන්ධ දන්නේ නැහැ ආයතන දන්නේ නැහැ ධාතු ආහත දන්නේ පටිච්චසමුප්පාද දන්නේ නැහැ ඒ නොදන්නාකම නැමැති අවිද්‍යාව නිසා තමයි මේවට නැවත නැවත සංස්කරණය කරන්න හිත පහළ වෙන්නේ ඒකටම පුරෝගාමි වෙන තෘෂ්ණාව උපාදාන ඒව පුරෝගාමිලා තමයි මේ චේතනාව කුසල් ද අකුසල් ද රැස් කරන්නේ කුසල් රැස් කරන්නත් උපාදාන පෙරටු වෙනවා අකුසල් රැස් කරන්නත් උපාදාන පෙරටු වෙනවා පළවෙනි සිත කියන්නේ
ද්වාරයක අරමුණක් දෙතුනහම ඒ පිළිබඳව ඇති වෙන ඉතේ ඇති වෙන චේතනාව
ඒකේ ඒ සිතට අනුව තෝරන්නට ඕනේ දැන් අපි බලමු චක්සු ද්වාරික චිත්ත වීතියක් අනුව දැන් එහෙන් රූපයක් දකිනකොට පළමුවෙන් ඇති වෙන්නේ භවංග සංතතියේ සිඳී පංචද්වාර වර්ජන කියන ක්‍රියාහිත පහළ වෙනවා ඒ සිතිනුත් අරමුණු ගන්නවා ඒ සිතින් අරමුණු ගන්නේ අරමුණු බලනවා නෙමෙයි එයා කරන්නේ කොයි දොරටුවද මේ අරමුණ ආවේ කියලා දොරටුවට හරවනවා එයා දන්නේ නැහැ මේක රූපයක් මේක සද්දයක් කියලා නම් රූපේ අරමුණු දැක්ක නැත්නම් ඒක අරමුණු වුණා හිතට එයා දකිනවා නෙමෙයි ඒ දොරටුවට හරවන එක එයාගේ වැඩ එතන තියෙන්නේ විපාක මේ ක්‍රියා චේතනාවක් එතන තියෙන ක්‍රියාත් විපාක මත විපාක දෙන එක නෙමෙයි ඊළඟට චක්කු විඥාන හිත පහළ වෙනවා ඒ රූපයේ දකින රූපයේ සුභ යයි සම්මත දෙයක් නම් කුසල විපාක චක්කු විඥාන හිත පහළ වෙනවා අසුභ යයි සම්මත දෙයක් නම් අකුසල විපාක උපේක්ඛාසගත චක්කු විඥාන පහළ වෙනවා එතන තියෙන්නේ ඒ රූප සංචේතනා කියන චේතනාවමයි ඒකෙන් මත විපාක දෙනවා නෙමෙයි ඒක අතීත කර්මයක විපාක ඵලයක් ඊළඟට පහළ වෙන ඒ අරමුණ පිළිගන්න ආකාරයේ වැනි සිතක් සම්පටිච්ච වෙන. ඒක විපාක චේතනාවක්. මත විපාක දෙන්නේ නැහැ. ඊළඟට පහළ වෙන සම්තිරණ කියලා ඒ අසවල් දෙය කියලා තීරණය කරන ආකාරයේ සිතක්. ඒක චේතනාවක් විපාක චේතනාවක්. මත විපාක දෙන්නේ නැහැ. ඊළඟට පහළ වෙන බොත්තපනි කියලා ක්‍රියාසිතක්. ඒක ක්‍රියා මාත්‍රයි. ඒකේ චේතනාව තියෙනවා. ඔය කියන සිත් පහේ චේතනාව මත විපාද දෙන්නේ නැහැ. ආවර්ජන සිත, විඥාන සිත, සම්පටිච්ඡන, සම්තීන, උත්පන්න. එයින් දෙකක් ක්‍රියාසිත, තුනක් විපාක සිත්. උතොට දෙකක්ම ක්‍රියා චේතනා, තුනක් විපාක චේතනා. ඊළඟට තමයි ඒ කියන උත්පන්න සිතෙන් තීරණය කරන කොයි පැත්තටද හරවන්නේ කියලා. ඔය උත්පන්න සිත දොරටුවක්. දොරටුවක් කියන්නේ පැත්තට හරවන දොරටුවක්. පුජ්‍යලයාගේ సంతානේ යෝනිසෝ මනසිකාරයේ කියන නූනට හුරුව කල්පනා කිරීම පුරුදු කළති උනනම් කුසලේ පැත්තට හරවනවා. යෝනිසෝ මනසිකාරය පුරුදු නොකර හිටියානම් කෙලින්ම අකුසලේ පැත්තට හරවනවා. ඒ කියන්නේ සුභ වශයෙන් ගන්නවා සමහරට අසුභ වශයෙන් ගන්නවා එක්ක ඇලෙනවා නැත්නම් ගැටෙනවා. ඒක මුලාව. ඔය කියන ක්‍රමයට අකුසල චිත්ත වීතිකට හරවනවා. අයෝනිසෝ මනසිකාරය නුවණින් තුරෝ දැන් ලස්සන දෙයක් නම් දැක් හරි ලස්සනයි කියලා හිතනවා නේ. එතනවට මොකද වෙන්නේ? අන්න ජවන්සිත 15 වෙන ලෝභ මුල ජවන්සිත. ඒකේ සෝමනස සහගත වෙන්න පුළුවන්, ditthිගත සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන්, අසංකාරිකව සසංකාරික වෙන්න පුළුවන්. ඒකේ චිත්තචෛසික ධර්ම 20ක් එකවර 15 වෙනවා. ඒ 20 දෙනාම කරන්නේ අරක අල්ලගන්න එකයි. ලෝභයෙන් අල්ලගන්නේ. එතකොට පළමුවෙන් කරෙන්නේ රූපම් පඨම චitteන තීතං ဒුතිය චේතසා නාමං සතිය චitteන අත්ථං චතුත්ථ චේතසා. ඔය චිත්ත වීති පේලියක් යනවා. පේලි කියන්නේ පළමුවෙන් ඇතුන්නේ රූප ආරමුණ ගත චිත්ත වීතිය. ඒක චිත්තක්ෂණ 14ක් යනවා පේලියට. දැන් 5යි ජවන් සිත් 7යි ප්‍රදාරමණ 2යි චිත්ත වාර 14ක් යනවා. ඒ 14ෙන් 7ක් තමයි අකුසල. අකුසල පැති බැලුවාම අනිත් 7ම එයින් දෙකක් ක්‍රියා, අනිත් 5 විපාක. එතකොට ජවන් සිත් 7ේදී සියල්ලෙන් සියල්ල රූපයේ සම්බන්ධ අවබෝධයක් නැහැ. ඊළඟට තීතං ဒුතිය චේතස, ඊළඟට මනෝද්වාරික ජවන් වීති දුණා. මේ තමන් ඇහෙන් ගත් අරමුණ දැන් මනෝද්වාරික ජවන් වීතියකින් ඊට පස්සේ රස විඳින්න යනවා. ඒකෙන් කරන්නේ ඒ චක්ෂු විඥාණයෙන් දුටු රූප අරමුණ නැත මනෝ විඥාණයෙන් දකින. ඒකට යනවා චිත්ත වාර 10ක්. ආවර්ජනා සිතයි, ජවන් සිත 7යි, තදාරමණ 2යි. ඔය ඉහළ පන්තියේ කියනකොට අඩු වෙනකොට තදාරමණ 2 අඩු වෙනවා. එතකොට ඒ චිත්ත වාර 10ෙන් තුනක්ම එකක් ක්‍රියා දෙකක් විපාක. මැද ජවන් හිත් හත තමයි අකුසල වුණේ. ඊළඟට නාමං තපී චitteන. ඊළඟට තමයි නම දැනගන්නේ. මෙයහව නම අහවල් දෙය කියලා නම සම්මුති දෙයක් නමක් දැනගන්නවා. ඒකටත් යනවා චිත්ත වාර 10ක්. ආවර්ජන සිතයි, ජවන් සිත් හතයි, කදාරමන 2යි. ඔයහෙල මට්ටමේ. අත්තං චතුත්ථ චේතසා ඊළඟට දැනගන්නවා. ඊළඟට චිත්ත වීතියක් යනවා. මේකෙන් අහවල් දේ කරන්න පුළුවන්. අහවල් අර්ථයක් මේකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැන් මුදලක් කාසියක් දැක්කනේ. ඉතින් කාසියෙන් කරනවා නෑ දන්නවා. ඒක දැනගන්නේ හතරෙනි චිත්ත වීතිය. ඊට පස්සේ තමයි ඔන්න තදින්ම ඇලෙන ගැලෙන සිත් පහළ වෙන්නේ. ඊට පස්සේ පස්වෙනි ජවන් වාරිද තමයි ලෝභ වශයෙන් ඇලෙනවා තදින්ම. උපාදාන වශයෙන්ම ගන්නවා තදින්ම. ඒවා තමයි කෙලීම බරපතල අකුසල්. ඒ වගේම කුසල් පැත්තෙන් බරපතල කුසල් වෙන්නේ. දැන් කුසල් පැත්තට හරවන කොටත් අර වොත්තපන සිත යෝනිසෝ මනසකාරයේ පුරුදු පුජ්‍යලයාට කියන්නේ සංචිත්ත సంతානෙට ඒ තදා මේ වොත්තපන සිතෙන් හැරෙන්නේ කුසල පැත්තට. දැන් ලස්සන මලක් දැක්ක කියලා හිතමු. මලක් දැක්ක පුජ්‍යලයාගේ වොත්තපනසිතින් කුසල පැත්තට හරවනවා. මේ මල බුද්ධ පූජාට පූජා වේවා. නැත්තම් මේ මල අනිච්චය ආදි වශයෙන් හිතන පළමින් කරන්නේ දැකීමේ චිත්ත වීතියයි. ඒකයි රූපම් පඨම චිත්තේන පළම චිත්ත වීතියෙන් රූපය දැක්කා. තීතං ဒုတိය චේතස දෙවෙනි චිත්ත වීතියෙන් තමයි අතීත අරමුණු වශයෙන් මේ රූපය හිතින් ගන්නවා. රූප අරමුණු. ඒකේ චිත්ත වාර 10ක් යනවා අර වගේ. ඊළාට නාමී මේ කහවල් දෙය කියලා නම සිහිපත් වෙන චිත්ත වීතියන තුන් වෙලු. ඊළාට අත්තංචත් මේකෙන් අහවල් වැඩේ කරන්න පුළුවන් කියලා හතරෙනි චිත්ත වීතිය යනවා. ඊළාට තමයි දැන් යෝනිසෝ මනසිකාරයෙන් නිදන්නේ. එනිසා මේක එක්කෝ හරවනවා බුදු ගුණයට. මේ මේ මල පිරිසුදුයි මේ බුද්ධ පූජා වේවා. මේ වර්ණයෙන් බුද්ධ පූජා වේවා. එහෙම නැත්නම් හරවනවා මේ මල අභ්‍යන්තරයේ තෙන්නේ රූප කොටස් 7ක් නේද 8ක් සුද්ධාෂ්ටක රූප සමූහයක්. එයින් පළමින් එහාට දිස්සුනේ වර්ණ රූපය. ඒක ඇතුළේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වා ගන්ධ රස ඕජා අන්න රූප ටික හැරෙව්වා. ඊළාට හරවනයි රූප අනිච්ච දුක්ඛ අනාත්ත. එතකොට ඒ ඔක්කොම කරන්නේ පස්වෙනි ජවන් එකකින් පස්සේ. පස්වෙනි ජවන් සිතත් එක්ක. ඒක සම්පූර්ණයෙන් බරපතල කුසල. එතකොට මහත්මයෝ මේ ජවන් වීති පහක් ගියා කියන එකට තත්පරයක් නැහැ. තත්පරින් කෝටියෙන් පංගුවක් නැහැ. ඒ තරම් කෙටි වේලාවක ඔක්කොම සිද්ධ වෙනවා. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ චිත්ත නියාමය. කාගේවත් මෙහෙවීම සංවිධානයක් නෙමෙයි චිත්ත නියාමය. එතකොට ඒ චිත්තචෛතසික ධර්මයන් අතරත චේතනාවට ලැබෙන මුල් තැන. චේතනාව තමයි මේව සංස්කරණය කර කර ඉදිරියට යවන්නේ සිත. ඉතින් හැබැයි ඒක පූර්වාංගම වෙන්නේ සිත. සිත නැත්තම් චේතනාවක් නැහැ. එනිසා මනෝ පුබ්බංගම ධම්මා කිව්වනේ. හැම චිත්තචෛතසිකයකටම කියන්නේ හැම චෛතසිකයකටම මුල සිත. සිත තමයි ප්‍රධාන ඉසුරුම. අනිත් ඒවා සිත එක්ක පහළ වෙන්නේ. ඉතින් ඒවත් අර වගේම ඒ විදිහටම එකක් එකක් එකකට ප්‍රති වෙන ක්‍රම තියෙනවා. දැන් පස්සේ ප්‍රති වෙනවා සහජාතඤ්ඤමඤ්ඤ ඊළාට නිස්රය නිස්රය ඊළඟට උපනිස්රය ඊළඟට ආහාර ආහාර ඊළඟට අත්ති සම්ප්‍රයුක්ත අත්‍යාවිත ප්‍රත්‍යසත්ති ගොඩෝකෙම පස්සචෛසිකේ චිත්තචෛසිකයන් ප්‍රති වෙනවා. වේදනාවත් ඒ වගේ සහජාත අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත උපනිශ්‍රය සම්ප්‍රයුක්ත ඊළඟට සම්ප්‍රයුක්ත අත්ති අවිගත ඔය ප්‍රත් ඉන්ද්‍රිය ඔය ප්‍රත්‍ය ශාස්ත්‍ර රාශියකින් වේදනාව ඉතිරි ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. ඔය වගේම චේතනාවත් සහජාත අඤ්ඤමඤ්ඤ මිශ්‍රය ඒ වගේම උපනිශ්‍රය ඒ වගේම ආහාර ඊළඟට සම්ප්‍රයුක්ත අත්ති අවිගත ශක්ති 8කින් චේතනාව ඒ චිත්තචෛතසිකයන්ට සහයෝගී දෙනවා ප්‍රත්‍ය වෙනවා. ඒ බොහොම සියුම් තැනක් ඕක. ඉතින් මේවා එකක් එකක් ගානේ කියන එක දිග වැඩි නිසා තමයි සංකත මබිසංකරෝ තින්තංගාරා කියලා කිව්වේ. මේ සංකතය සංකත කියන්නේ හේතුඵල ධර්මයන් හටගන්න පංචස්කන්ධය. එක එක තැනක පංචස්කන්ධය සකස් කරනවා. නිසා සාස්කාර කියන එක බොහොම ඒ ක්‍රියාකාරීත්වයෙන් ඉහළ තැනක් ලැබෙන ධර්මතාවක් සංකාර කියන්නේ. දැන් සංස්කාර ස්කන්ධ කියනකොට චේතනාව ප්‍රධාන ඡයසික 50ක් කියනවා. සංස්කාර ස්කන්ධ කියනකොට වේදනා සංඥා ඇර ඉති ඡයසික 50ම සංස්කාර ස්කන්ධ. තව තියෙනවා කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා තුනක්. කාය සංස්කාර අස්සාස පස්සාස. වචී සංඛාර විතාරක ਵਿਚාර දෙක චිත්ත සංකාර වේදනා සංඥා ඉදිරිය තියෙනවා. එතකොට අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට චේතනා 29යි. කුසල කුසල චේතනා 29යි. විපාක දෙන්න විපාක ප්‍රතිසන්දිදායක කිනිකයි. ප්‍රතිසන්දිදායක චේතනා 29ක් තියෙනවා. ඒක තමයි අවිජ්ජා පත්‍ය සංකාරය. පුඤ්ඤාභි සංකාර කියලා 13යි, අපුඤ්ඤාභි සංකාර කියලා 12යි, ආනිඤ්ඤාභි සංකාර 4යි. සියල්ල 29යි. හරි. ප්‍රතිසන්දියට බලපාන. ඒ කියන්නේ මරණාසන්න මොහොතේදී කාගේවත් කැමැත්තක් අනුව නොව කර්ම ආනුභාවයෙන්ම කර්මානුභවයෙන්ම ওই තුනෙන් එකක් එළඹ සිටිනවා මරණාසන්න මොහොතේ මරණාසන්න ජවමුලට. තමන් කරගත්ත කර්මය නැත්තම් කර්මයේ කරන්න ලැබිච්ච උපකරණයක් නැත්තම් උපදින තැන ලකුණ. ওই කරුණු තුනෙන් එකක් එනවා එනවා මේ කර්ම බලයෙන් උපත්තාති කියලා කියන්නේ. කර්ම බලයෙන් හිතට වැටෙනවා. ඒකෙත් තියෙනවා දැන් ගරු කර්මයක් තියෙනවා නම් ඒක මුලට එනවා. අනිත් ඔක්කොටම ඉස්සලා ඒක එනවා. ගරු කර්ම කියන්නේ పంచానంతరీ కర్మ నీతి మిశ్రుత కర్మ అకుశలపత్తి కుశలపత్తేనం అష్ట సమాపత్తి ఉపచార సమాధి అష్ట సమాపత్తిః విపస్సన జ్ఞాన ఇవ గరు కర్మ ఏ వైశ్రాతేనో එහෙම එකක් නැති කෙනෙකුට ఆచీర్ణ కర్మ జీవితే వడాత్మ పురుదు పరుకు దేవత ఇశ్రాతేనో එහෙම නැති කෙනෙකුට ఆసన్న కర్మ ආසන්න කර්ම කියන්නේ ඒ තම මරණයට සමීප වේලාවක සිදු කරගත්ත කර්මයක්. අනික කටත් ආකාරම. අර මුලින් කියපු තුනම නැත්නම් ඊට පස්සේ ජීවිතේ අමතක වෙච්ච දේවල් තියෙනවා. එක්ක පූර්ව භවයේහි අර අපරාපරිවේදිනී දේවල් තියෙනවා. ඒකක් එනවා. ඒක තමයි මේ කටත් ආකාරම. ඒවා කර්ම බලයෙන් කර්මයේ සිහි වෙනවා නැත්නම් ඊට අවශ්‍ය වෙච්ච උපකරණයක් දැන් අපි දානයක් දුන්නා නම් සානේ දෙන්න භික්ෂුන් වහන්සේලා නැත්නම් දාන වස්තු ආසන පැනවීම ගොවා සිහිපත් වෙලා එනවා කර්ම නිමිති දැන් බණක් ඇහවනම් ඉතින් මේ ධර්ම ආසනය ධර්ම කතිකයන් එහෙම නැත්නම් මේ වාඩි වෙලා හිටි ස්ථානීය වගේ දෙයක් පේනවා භවනා කළා නම් ඒ සම්බන්ධ අරමුණක් පේනවා ඒ ඔක්කොම කර්ම නිමිති දැන් සතුන් මරින් ආදීටත් ඒ වගේ තමයි තමන් අකුසලයක් නම් කරන හිටිය අකුසලයට සම්බන්ධ උපකරණයක් සිහි වෙනවා. ගති නිමිති කියන්නේ උපදින තැන සම්බන්ධ ගති නිමිත්තක්. අර එක්තරා රහතන් වහන්සේ නමක් හිටියා. මේ රහතන් වහන්සේගේ පියතුමා දඩයක්කාරී. ඉතින් රහතන් වහන්සේ තමන්ගේ පුතා රහත් වෙලා උන්වහන්සේ නිතර නිතර පියාණන්ට ආවාද කළා ඔය වැඩේ අත්හරින්න ඔය වැඩේ අත්හරින්න නෑ අත්හරියේ නෑ පස්සේ බලෙන් මහාන කරුවා ගත්තා බලෙන් මහාන කරුවාගෙන සාමණේර භාවයෙන් තියාගෙන උපස්ථාන කළා ඉතින් උපස්ථාන කරමින් ඉන්න අතර ඉතින් වයෝවෘද්ධ වෙලා ඔන්න ගති නිමිති පහළ වුණා කෑ ගහලාගෙන ඔන්න බල්ලු වෙනවා බල්ලු වෙනවා බල්ලු වෙනවා කියලා. ඒ කියන්නේ අර බල්ලම් පිරවදාගන්නේ දඩේ මේගි. ඒ කර්ම නිමිත්තාව. ඒතර රහතන් වහන්සේ තේරුම් අරගෙන සාමණේර ඇත්තන්ද කැපකරු ඇත්තන්ද කියලා වහාම මල් එකතු කරලා චෛත්‍ය ළඟ මල් ආසනයේ මල් වලින් පෙරෙව්වා. පුරවල ඇඳ පිටින් උස්සගෙන ගියා. ලේදාව උසන්න ගිය මෙන්න මහතෙරුන් වහන්සේ උදෙසා මල් පූජාවක් දින අත ගන්න සාදු කියන්නේ. පේනවා ඉතින් ඇහෙනවා. ඉතින් එතකොට මල් පූජාවට අත ගහලා සාදුකාර දුන්නා. එතකොට ඔන්න අම්මලා එන අයින් වෙන්නේ. අන්න දිවි ලෝක ගත නිමිති පහලට. පස්සේ රහතන් වහන්සේ ඉතින් ඒක ටියට දීලා කිව්වනේ ඉතින් යම්පවත් කළා දෙව්ලෝක පන්න. අර ගත නිමිත්ත ආවේ කර්ම නිමිත්තක් ආවේ. ඊට පස්සේ ගති නිමිත්තාව. එහෙම තියෙනවා. අර තමන්ගේ දැන් ආසන්න කර්මත් ඔය වගේම ඉස්සරහා තියෙනවා. අර සුවම්ගිරි කන්ද කියලා අපේ ආරණ්‍යයක් තියෙනවා. එතන සතනගිරි පඹති කියලා පුරාණ නම. ඒක වැඩිහිටියා චුල්ල පින්දපාතික තිස්ස කියලා රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේ අසා ගම්වල තමයි පින්දපාත යන්නේ. ඔය ගමක කිසි කෙනෙකුට අපහාට යන්න දෙන්නේ නැහැ. හැබැයි ඒ ගමට ආසන්න ගමක් තියෙනවා දමිල දෝවාර කියලා. දෙමිල දොර දැනුත් තියෙනවා. දැනුත් කියන්නේ දෙමිල දොර. ඒ ගමේ 55 වෘද්ධක් බිලී බාපු මිනිසෙකිට බිලී වැද්දි. කවදාකවත් බණ අහලා නැහැ. දන් දීලා නැහැ. සංඝයාට දෝත නැග වැදලා නැහැ. මේ රහතන් වහන්සේගේ දිවසට ප්‍රයුණ එයා අද මැරෙනවා. අපහාට යනවා. ඒසා වැඩියා ගෙදර මිඳුලෙට. එළ ගෙදර උපාසිකාටික මම මේ ලෙඩා බලන්න ආවා ආසනයක් පනවන්න. ඉතින් මේ ලෙඩා ඇඳේ ඉන්නවා. ඉතින් ලෙඩාට අනේ හාමුදුරේක මම පුරුදු නෑ එන්න එපා කියන්නේ. පස්සේ රහතන් වහන්සේ කිව්වා ලෙඩාටනේ මට ඕන ඒ නිසා ආසනයක් පනවන්න. ඒ ඇත්තට ඉතින් කරුණාව නිසා එහෙම කියන්නේ නැත්නම් කියා කියනවා. ඉතින් ඔන්න ලෙඩා ළඟට ඉතින් මෛත්‍රියෙන් ගිහින් කතා කරන්න ඉතින් උපාසක මහත්තයෝ දැන් වා ගිලන් නේද? දැන් හොඳ නේද පන්සිල් ගන්න? හොඳයි ආදරණ මන්නම් දන්නේ කිව්වොත් කියන්නේ නැහැ. නමස්කාරය කියෙව්වා. ඉතින් තිසරණේ කියෙව්වා. අනේ තිසරණේ තතියම්පි සංඝං සරණං ගච්ඡාමි කියලා ඉවර වෙච්ච ගමන්ම දිව ගැලවිල වැටුණා. අර බිලිබාබු කර්මේ විපාක මෙලව. අය වචන කියන්න බැරි වුණා. ඉතින් ඔය ටික දැනගෙන තමයි රහතන් වහන්සේ වැඩි. තව විනාඩියක් දෙකක් ඉස්සර වුණා නම් ශික්ෂාපද කියවයි. ඉතින් ඒ වෙලාවට සිහිය තියෙන මිනිස්යාගේ පස්සේ උපදේශ දෙන උපාසක මහත් කිසි බයක් හිතන්න එපා. දැන් ඔය තිසරණය මුල සිට අගට අගටම වලට හිතින් කියවන්න. හිතින් කියව කියව ඉන්න කිව්වා. ඒ විදිහට කරා. ඇයි මේ අන්තිම මොහොතේ කවුරුනත් දුකටපත් වුණා වගේ නෝනනේ. අනේ මිනිස්සය මැරිලා ගිහින් චාතුරු මහරජික දිවි ලෝක උසන්න. එදා හන්දෑවේ රහතන් වහන්සේගේ සක්මන් කෙළවරට ආවා. එවෙලා වැන්දා. වැන්දල කිව්වා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ අර උදේ ගිහින් සිල් දුන්නේ මටනේ තිසරණේ. ඉතින් ස්වාමීන් වහන්සේ තිසරණේ දීපු නිසා මම චාතුරු මහරජික උපන්නා. පංචදුණනම් මං ඊළට යන්න තිබුණා. ඉතින් රහතන් වහන්සේ කියන්නේ ඉතින් ඒක තමන්ගේ පාඩුවනේ ඒ වෙලාව ඇදිව ගැලුණානේ කොහොමද කියවන්නේ. නමුත් දැන් ඉතින් අපාරණ වැටෙන්නේ ඔය දෙවලු ඉඳගෙන පින් කරගන්න කියලා. බනහන්න තියෙනවා දෙවලු. ඒ වගේ ඉතින් අර ආසන්න කර්ම ඒවා. ඒවට කියන්නේ ආසන්න කර්ම. එයාට ඒක සිහි වුණා. ඒවා යටපත් වුණා. ඒ ගතිය සුගතියකට ගියානේ. සුගතියට ගියන් පස්සේ එහෙ ඒ විපාක ලැබෙන්නේ නැහැ. අය මනුෂ්‍ය ලෝකයට ආවම බලන්න පුළුවන්. අය
මනුෂ්‍ය ලෝකයට ආවම කර්මඵල
දෙනවා. දෙනවා දෙන්න පුළුවන්. හැබැයි හොඳ කල්යාණ මිත්‍රයෙක් ඇතිව බණ භාවනා කරලා ධ්‍යාන වඩා බඹලෝ යන්න පුළුවන්. එහෙම නැත්නම් මාර්ගඵල ලබන්න පුළුවන්. ඒවා කරගත්තොත් අර ඔක්කොම යට වෙනවා. දැන් ওই රහත් වෙන රහතන් වහන්සේලාට උනත් සසු ආර්යයන් වහන්සේලා ඔයක කොච්චර කර්ම තියෙනවද නේ? ඒවට විපාක දෙන්න ඉඩ නැහැ. ඒවා යටපත් වෙනවා තමන්ගේ උසස් ප්‍රතිපත්ති කුසල නිසා. පිනක් තියෙන්න පිනක් තියෙන්න නැත්තම් පෙනෙන්නේ නැහැ නේ. නැත්තම් අවකාශ ලැබෙන්නේ නැතු වෙනවා. එහෙම තමයි. ඒකවත් ලොකු මේ සසර කරපු පිනක් තියෙන්න ඕනේ කාට හරි උදව් වෙච්ච. පුළුවනි අපි වාස කල්පයකට වරක් යනවා ඔය අම්මලාත් ඔක්කොම. පුළුවනි හැබැයි වෙනසක් වෙන්නේ බඹලව දැන් බ්‍රහ්ම ලෝකවල එක එක ධ්‍යාන තලවල බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. ඒ තුنين තුන්වෙනි එකට යන්න පුළුවන්. මහා බ්‍රහ්ම වෙන්නේ නැහැ කියනවා. දැන් ඔන්න බ්‍රහ්ම පාරිසඤ්ඤ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම කියලා පළවෙනි ධ්‍යාන තලයේ භූමි තුනක් තියෙනවා. එම් බ්‍රහ්ම පාරිසඤ්ඤ උපදිනවා. ඊළඟට දෙවෙනි ධ්‍යාන වැඩුවා නම් පරිත්තාබ, අපමානාබ, ආබස්රෝ තුنين පරිත්තාබ බව මෙතන උපදිනවා. තුන්වෙනි ධ්‍යානයේ වඩා තිබුණා නම් පරිත්ත සුභ, අපමාන සුභ, සුභ කින්නක තුنين පරිත්ත සුභ බව මෙතන උපදිනවා. එහෙම තියෙනවා. එහෙම තියෙනවා. හැබැයි මේ බමලෝ ගිහාම ස්ත්‍රී පුරුෂ බෙහෙදයක් නැහැ. ඒගොල්ලෝ කාම විරාග භාවනානේ කරලා තියෙන්නේ. එහිදී ගහාන, ජීවහා, කායගෙන ප්‍රසාද රූප තුන නැහැ. ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. දිවට රස දැනෙන්නේ නැහැ. ඇයි ආහාර ගන්නේ නැහැ? කාට සීතල උණුසුම ස්පර්ශ දෙන්නේ නැහැ. ඔය තුන අක්‍රිය වෙනවා. හැබැයි චක්ෂු ප්‍රසාද, සෝත ප්‍රසාද තියෙනවා. බුදුබණ අහන්න බුදුරු දකින්න ඒ වගේ අවශ්‍යතා නිසා අනිත් ප්‍රසාද තුනම ක්‍රියා කරන්නේ. ඒවා යටපත් වෙලා නිවර්ණ පහළ වෙන්නේ ඒ බඹතලේ ඉන්නකොට. හැබැයි බඹතලේ ඉඳලා ඉතිරි ධ්‍යාන වඩන්න පුළුවන් ඉහෙලටම. ඒකට බාධාවක් නැහැ.
කොහොමද කාලයක් ඉඳලා ඉන්නවද?
ඒ බඹතලේට ආශ්‍රමාන තියෙනවා.
ඒක
අවුරුද්දෙන් එන්න බෑ. ඒක හැමෝටම බෑ. නෑ නෑ හැමෝටම බෑ කියන්නේ නියත ඉවරණ ලබාගත් බෝසතුන් වහන්සේලා පමණයි අතරකදී එන්න පුළුවන් වෙන්නේ. අනික කාටවත් එන්න බෑ. බැරි කාරණේ මොකද? තමන් උපන්න භවයේහි බැඳීම නිසා. තමන් උපන්න භවයේහි භවනිකාන්තික ලෝභය කියලා බැඳීමක් තියෙන. ඒ නිසා එන්නේ නැහැ. නෑ අෂ්ට දුස්සක්තියට වැටෙන්නේ ඉතින් අසඤ්ඤතලයේ අරූපතලයේ ඒ ඉහළ තැන්වල අසඤ්ඤතලයේ අරූපතලයේ ඒවට ඉතින් මේ බෞද්ධ යන්නේ නෑනේ අස අරූප ලෝකට නා යනවා අසඤ්ඤතලයට යන්නේ බොහෝ සෙයින් අබෞද්ධ යෝගීවරු අසඤ්ඤතලයට අරූප ලෝකට යන්න පුළුවන් එහෙ ඉතින් චතුරාර්ය සත්‍ය කලින් සෝවාන් වෙලා නොහිටියා නම් එහෙ ගින් මාර්ගඵල ලබන්න මේක අභවය කියන්නේ සෝවාන් වෙලා ගියොත් පුළුවන් ඉදිරි මාර්ගඵල ලබන්න අය පහළට එන්නේ නැතුව එහෙදිම රහත් වෙනවා ඇත්තමයි ඒ ත්‍රිසංඝාත්මේ උපන්න නම් ඉතින් ආත් භව දහස් ගණන් දසදහස් ගණන් තව තවත් ඒ දුක් ජීවිත වලට පත් වෙවි තමයි යන්නේ. ඉතින් හැබැයි මෙහෙම එකක් තියෙනවා. නියත මිසුදුට නොගත් කෙනෙක් නම් ඒක නැත්තා කල්ප විනාශ වෙනකොට සුගතියට එනවා. එතකන් ඉතින් මේ දුක් විඳින්න වෙනවා. දෙහම ත්‍රිසං සතා ප්‍රේතයන් අසුරයන් එතකොට නිරිසතුන් අතරේ නියති මිසුදුට ගත්තා ලෑ හැර ඔක්කොම ඉන්නෝන්නේ බඹලෝ යන්නේ කල්ප විනාශදී. ඉතින් මහා කල්පයක අන්තර කල්ප 80ක් නම් තියෙන්නේ එයින් 20යි මේ ලෝකේ මිනිස්සු ඉන්නේ. අනිත් කාලෙ ඉන්නේ බඹතලේ. අනිත් කාලෙ ඉන්නේ බ්‍රහ්මලෝකවල. ඒ නිසා මේ කාන්තා පක්ෂයට ධ්‍යාන වඩන්න පුළුවන්. ඇයි බලන්න අර සූකර පෝතිකා කතාවේ අහලා දෙනි. අලනේ දැන් හතයි කාලේ බුදු පූජාව කවුද ලෑස්ති
කරන්නේ
එහෙනම් එතකොට සූකර පෝතිකා කියලා මේ බුදුරජාන් වහන්සේගේ කාලේ ඉරි පැටික්කයක් හිටියා බුදුරජාණන් වහන්සේ පිටිසුඟා යනකොට රජගහනුවර ඒ කහල ගොඩක කුණු අවස්සවසේ නීරි පැටික්කි බුදුරජාණන් වහන්සේ සිනා පහළ වුණා ආනන්ද සෝනන් සෑ මොකද සිනා පහළ වුණේ ආනන්දේ බලන්න මේ ඉරි පැටික්කි බමුලෝ හිටිය කෙනෙහිද ඉතින් ඇහව පිළිවෙල කාශ්‍යප බුද්ධ ශාසන කාලයේදී කිකිලියක් මේ කිකිලිය මෙහෙණින් වහන්සේලාගේ ආශ්‍රමයක් ආශ්‍රය තැන ඉස්සරහ හැසිරෙනවා. ඔය දාන ඉඳුල් ටිකක් කකා. මේ කිකිලියට බුදුබණ ඇහිලා ඇහිලා හිත පැහැදිලා. රජකුමරියක් වෙලා උපන්න. ඒ රටේ උබ්බරි කියලා. ඒ රජකුමරිය පෙර වාසනාවට ඒ මෙහෙණි ශාස්ත්‍රේ පැවිදි වුණා. පැවිදි වෙලා මේ ওই වැසිකිලි වලවල් තියෙන්නේ. වැසිකිලි වලවල්වල මෙහෙණින් වහන්සේගේ වැසිකි මෙහෙණින් වහන්සේලාට තියෙන විනී නීතියක් වැසිකිලි වල වහන්න තහනම් එතකොට ඒ වැසිකිලි වලේ සිලිසිලි ගාලා පණුව දැක්කා දැක්කාම පුලවක සංඥාව ඇති වුණා අසුබ භවනා පුලවක සංඥා ඒකෙන් ප්‍රථම අධ්‍යාන ලබාගෙන බඹලෝ ගියා බ්‍රහ්ම පාරිසද්ධ උපන්න ඉතින් බඹලෝ ඒ නියමිත අවශ්‍ය කාලයක් ඉඳලා ආවායසනයක් මනුෂ්‍ය ලෝකෙට බරණස් නුවර සිටු කුමරියක් වෙලා උපන්න. නැවත වරක් තවත් ඒ නගරෙම තැනක උපන්න ඒ කුමාරියක් වෙලා. ඊට පස්සේ මේ ඇවිල්ලා ඌරුපැටි ඉරිපැටික්කයක් වුණා. මේ සංසාර ස්වභාව. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිනා පහල කරේ නිකන් නෙමෙයි අනාගතයේ මේ ඉරිපැටික්කය රහත් වෙනවා මේ බුදුසසුනේ. පස්සීතින් ඔය ඒකට බුදුජානක විශේෂ දේශනාවක් කළන තණ්හා වර්ග ගාථාවක් තියෙනවා යථාපි මූලෙ අනුපද්ද වේදල්ලේ යථාපි මූලෙ අනුපද්ද වේදල්හෙ චින්නෝ පිරුක්කෝ පුනරේව රූහති එවම්පි තණ්හානුසේ අනුහතේ නිබ්බත්තිතේ දුක්ඛ මිදම් පුනප් පුනප් යම් කිසි ගාහක මුල නොසිඳ අතුපතර සිඳිනවා නේ. මුල ශක්තිමත් තියෙන නිසා ඝානයට දලුදාන අතුපතර හැදෙන. ඒ වාගේ තෘෂ්ණාව සහ මුලින් උදරන්නේ නැතුව ධ්‍යාන වඩලා බඹලෝ ගියා. අයමත් මේ දුක්ඛිත ජීවිතවලට එන. නිසා තෘෂ්ණාව සිඳුත් තමයි නැත මේ දුකටපත් නොවන්නේ කියන එක තෝරලා දෙමින් ඒ ගාථා දෙසුවා. ඊට පස්සේ මේ ඊරිපැටිකේ ඒ ආත්මෙන් චුත වෙලා ගිහින් උපන්න කාවිරි පට්ටනුවේ මේ ඒත් මේ වැඩි පුත්‍රයෙකුගේ දුවක් කියලා. තා සුප්පාරක පටුනේ තවත් තැනක උපන්න. ඊට පස්සේ ගියා ස්වර්ණදීපේ. කියන්නේ බුරුම රටේ. එහෙකින් රජ කුමරියක් වෙලා උපන්න. ඔය පින අප්‍රමාණ පින් තිබිලා තියෙනවා මේ මාරු වෙන හැටි. ඊට පස්සේ ඒ කාලේ පින් කරලා ලංකාවේ උපන්න. රුහුණේ. ලංකාවේ ඉපදිලා දුටුගැමුණු රජුගේ අමාත්‍යෙක් හිටියා ලකුණ්ඨක අම්බරිය කියලා. එතුමාගේ බිරිඳ බාටපත් වුණා. ජීවත් වුණේ තිස්ස මහ රාමයේ. එක දවසක් ඔය තුලාදාට පබ්බත කියලා තියෙනවනේ නිමලුව සේනාසනයක්. දැන් නිමලුව තලංගර තිස්ස පබ්බත කියලා කියන එකට. ඒ පර්වතයේ හිටියා මහා අතුල කියලා රහතන් වහන්සේ නම. මේ රහතන් වහන්සේ තිස්ස මහරා පින්නපා දෙනකොට මේ කියන අමාත්‍ය දේවිය දානි පිළිගන්නවා. ඒ රහතන් වහන්සේ ආශ්‍රමයට ගිහිල්ලා සංඝයාට කිව්වා අපේ බුදුරජාණන් වහන්සේ සිනා පහල කළ ඊරිපැටි කිමට දානි දුන්නා කියලා. ඕක කටින් කට මෙතුමියට ආරංචි වුණා. එතකොට මෙතුමිට මහා සංවේගයක් ඇති වුණකොට ඇත්තට පෙරවිසු ආත්ම තේන ජාතිසුන ඥානයේ පහළ වෙන එක ධ්‍යාන බලයක් නෙමෙයි. ඒකත් එක්තරා කුසල විපාකයක්. ඉතින් ඇත්තට මෙතුමිය ලොකු සංවේගයකට පත් වෙලා තමන්ගේ ස්වාමියාට වැඳලා මෙහි නිසස්නේ පැවිදි වුණා. පැවිදි වෙලා මහා සතිපට්ඨාන සූත්‍රය අහලා සෝවන් වුණා තිස්ස මහ රහතන්. අර කියපු තලාධාර පර්වත සේනාසනේදී ආශීවිසෝම සූත්‍රයල රහත් වුණා. පසු කාලයක එතුමිය පිරිනුවම් පානකොට ওই විස්තරي ඔක්කොම ප්‍රකාශ කළා. අනිත් අය සංවේගයට පත් කළා පිරිනුවම් පෑවා. මේ සංසාර ස්වභාවිකය. ඔන්න ඔතන සඳහන් වුණානේ ධ්‍යාන වඩලා හිතයක් කියලා අයමත් වෙනවා කියලා පාසහයටනේ. ඒ වගේ සිදු වෙනවා. ඒ නිසා දැන් එතන තුනනේ රාජකුමාරිය පැවිදි වෙලා ධ්‍යාන වඩනම ලෝකේ. ඒ නිසා බාධාවක් නැහැ. දැන් යන්න පුළුවන් නම් වඩන්න ධ්‍යාන. බැරිනේ හිතන්න පුළුවන් නම් පුළුවනි. දැන් අර අපි ඔය බුරුම රටේ යන ආරණ්‍ය ඉන්නවා. ඒක අම්මා කෙනෙක් දැන් අවුරුදු 6කට ඉස්සර අපි දැක්කා. දැන් නම් ඇද්ද දන්නේ නැහැ. එතුමිය අවුරුදු 2ක් 3ක් එතන භාවනා කරනවා. එතුමියගේ දරුවෝ 9 දෙනෙක් ඉන්නවා. පුතාලා 6 දෙනයි දුවරු 3 දෙනයි. එයින් පුතාලා 3 දෙනෙක් මහානදම් පුරනවා. දුවරු 3 දෙනෙක් ඒ දසසිල් සමාදන් වෙලා මහානදම් පුරනවා. අනිත් 3 දෙනා ගෙදර බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ මණ්ඩලයේ මේ ඉන්නේ නැතම 600කට මෙහා තැනක අෂ්ඨ සමාපatti ලැබලා විපස්සනා ඥාන මුදුනටම ගිහිල්ලා කලින් ඉතින් මේ උපාසකම්ම දරුවෝ 9 දෙනුකම්ම කෙනෙක් නම් කොච්චර වාසදනේ. නමුත් අර නියම උපදේශ ඇතුව වඩාපු නිසා නියම ලෙසට ධ්‍යාන සමාපatti උපදවාගෙන විපස්සනා වඩලා හිටියා. ඒ දරුවන්ගේ පියාක් එතන භාවනා කරන එයාට බැරි වුණා. එයා වය වෘද්ධ වගේම ලෙඩ රෝග තියෙනවා. ඇඟ හුඟක් බරපතලයි. ඉතින් ඉරියව් පවත්වන්න අමාරුයි. මම මේ කියන්නේ ගියත්තට උපාසිකාවන්ට ධ්‍යාන වඩන්න පුළුවනි. දැන් එතන ඉන්නවා මට මතකයි දැන් 97 අවුරුද්දේ අපේ සම්මුඛ වුණ එතන භාවනා කරපු දෙමළ ජාතික දසසිල් මෑණි කෙනෙක් වයස අවුරුදු 19යි. අෂ්ඨ සමාපatti ලැබා විපස්සනා ඥාන දිනු කරගෙන ඉන්නවා. මං කිව්වා දෙමළ බසින් මට මේ භාවනා මාර්ගයේ පටිගත කර දෙන්න. එතුමිය කිව්වා මං දෙමළ වුණාට දෙමළ ඉගෙනගෙන නැහැ. කතා කරන්නේ ගුරු බසේ රැටි. ඒ නිසා එයාගේ අක්කා නම් දන්නවා දෙමළ ඉගෙනගෙන තියෙනවා කියන්නේ නැගුණා ඉකරුණේ නැහැ. මොකද ලංකාවට මේ මෙහෙම ඇත්තොත් මේ දිනු ට්‍රිපත් කළා ඉන්න බව කාටක් දහගන්නයි ඒක මම බලාපොරොත්තු නමුත් ඊට පස්සේ වාරය යනකොට ඒගොල්ල වෙන පනාතකට ගිහිල්ලා වෙන සේනාසනයකට ඉතින් සොයා ගන්න බැරි වුණා. ඒ නිසා තවත් එතන හිටියා ඒ වගේම දෙමළ ජාතික තරුණ කෙනෙක් පැවිදි වෙලා එතකොට අනුප සම්පන්නයි ධම්ම රත කියලා නම ඒක ඔය වගේම වයස 19යි අෂ්ට සමාපatti ලබා විපස්සනා ඥාන වල ඊට පස්සේ ආද අපි යනකොට යා ත්‍රිපිටක අධ්‍යාපනයේදී ගිහින් තියෙනවා මේ රංගුන් නුවර ඔය වගේ ගිහි පැවිදි හැමෝටම මේව වඩන්න පුළුවන් දේ ඕන කරන්නේ හොඳම නිවැරදි වූම උපදේශ ඕනේ අනික නිරෝධකම ඕනේ විවේකේ ඕනේ අනික ඉතින් ප්‍රඥාව නුවණ ඕනේ මේ ටික තියෙනවා නම් කරන්න පුළුවන් බැරි දෙයක් නෑ බැරි දෙයක් නෑ ඉතින් අපේ රටට වෙලා තියෙන දැන් ලංකාවේ මෙහි මෙහෙනම් හුඟක් නිදහස තියෙනවා ලංකාවේ නම් අපේ බෞද්ධයන්ට නිදහස බොහොම අඩුයි මේ රටවල හරියට නිදහස තියෙනවා මේ රටවල ඉන්න නැත්නම් ධ්‍යාන වඩන්න පුළුවන් හරියට උපදෙස් ලැබෙනවා